ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ පිළිකා පර්යේෂණ සහකාර මහාචාර්ය අරුත කුලසිංහ පිළිබඳ පසුගිය දිනවල ජාත්‍යන්තර අවධානය යොමු වූවත් වාර්තා වුණා ඔබට මතක ඇති. ඒ ඔහු මූලිකත්වයෙන් සිදු කරන පිළිකා ප්‍රතිකාර ක්‍රම පිළිබඳ වන අධ්‍යයනයකට අදාළ ඉතාමත්ම තීරණාත්මක සොයා ගැනීම පිළිබඳ ජාත්‍යන්තර විද්‍යා පර්යේෂණ පත්‍රිකාවක් නිකුත් වීමත් සමගයි. මහාචාර්ය කුලසිංහ ආසියා පැසිෆික් කලාපයේ අවකාශීය පිටපත් කිරීමේ විද්‍යාව එම නැත්නම් ස්පේෂල් ට්‍රාන්ස්ක්‍රිප්ටොමික්ස්, ප්‍රෝටියෝමික්ස් සහ අන්තර්ක්‍රියා විද්‍යාවන්හි පුරෝගාමීක් ලෙස සැලකෙනවා. පෙනහලු පිළිකා, හිස සහ ගෙල පිළිකා සහ වසංගත හරහා බෝවන රෝග පිළිබඳ පටක සිතියම් අධ්‍යයනය පිළිබඳ ලොව ප්‍රථම අධ්‍යයනයන් සඳහාද ඔහු දායක වී තිබෙනවා. ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ ෆ්‍රේසර් ආයතනයේ සායනික ඔයමික්ස් පර්යේෂණ ප්‍රධානී සහ වෙස්ලි පර්යේෂණ ආයතනයේ ක්වීන්ස්ලන්ත අවකාශීය ජීව විද්‍යා මධ්‍යස්ථානයේ QSBC ආරම්භක විද්‍යා අධ්‍යක්ෂවරයාද වන අරුත කුලසිංහ මහතා අපි SBS සිංහල සේවය වෙනුවෙන් කෙටි කතාබහකට සම්බන්ධ කරගත්තා. අයිබුවන් මහාචාර්යතුමනි, බෙහෙවින්ම ස්තුතියි අපේ ආරාධනාව පිළිගත්තාට. අපිට කියන්න, කොහොමද ඔබ පිළිකා වැනි මේ සංකීර්ණ අධ්‍යයන ශාස්ත්‍රයකට යොමු වුණේ? ඔබේ පවුලේ පසුබිම හෝ මේ කුඩාවදියේ ලැබූ අත්දැකීමක් ඊට බලපෑවද?
ඉපදුනේ ලංකාවේ, ඉපදිලා සුමානෙන් සවුත් ආෆ්‍රිකාවට ආවා. මම ඒ කියන්නේ පොඩිම කාලේ මේ අම්මයි තාත්තයි ආෆ්‍රිකාවල හිටියේ. මම දිගටම සදන් ආෆ්‍රිකාවල තමයි හිටියේ අවුරුදු 25ක් විතර. මගේ අංකල් එයාට කොලොරෙක්ටල් කැන්සර් එකක් තිබ්බ ලංකාවේ හොස්පිටල් එකේ ගිහී හිටියා. අපි එතකොට මේ සර්ජන් ආවා මේ බෝල් එකක් එක්ක. ඒකේ පෙන්නුව අපිට මේ සර්ජිකල් ස්පෙසිමන් එක, ඒ කියන්නේ රිමූව් කළා තිබ්බ ටියුමර් එක. ඉතින් ඒ කාලේ ඉඳන් මට කැන්සර් රිසර්ච් වලට සෑහෙන පැෂන් එකක් තිබ්බා. මම බැචලර් ඔෆ් මයික්‍රෝබයොලොජි මෙඩිකල් මයික්‍රෝබයොලොජි කරලා ඊට පස්සේ PhD එක කරන්න ඔස්ට්‍රේලියා වලට ආවා. 2013 වල ඇවිල්ලා මේ PhD කම්ප්ලීට් කරා කැන්සර් රිසර්ච් වලින්. අපි බැලුවේ මේ blood samples වලින් පුළුවන්ද මේ lung cancer, organic cancers detect කරන්න early. මේ එතකොට detect කරන්න පුළුවන් නම් එතකොට treatment එකක් දෙන්න පුළුවන් විදිය තමයි බැලුවේ. ඊට පස්සේ මම post doctoral training එකක් කරා lung cancer lab එකක. ඒකෙදි සෑහෙන US Europe collaborators අත් එක්ක වැඩ කරා. එතකොට තමයි මගේ lab එක මම University of Queensland එකේ පටන් ගත්තේ. ඒ lab එකේ අපි කරන්නේ patients ලගේ tumors අරන් අපි map කරනවා හැම cell එකම. ඒ cells කොහොමද communicate කරන්නේ කියලා, කොහොමද ඒ tissue එකේ තියෙන්නේ. අපිට පුළුවන් ඒක මේ හැම cell එකක්ම මේ කියන්නේ මේ annotate කරන්න. කොහෙද location එක තියෙන්නේ, XY plane එකේ කොහෙද තියෙන්නේ, ඒ සෙල්ස් කොහොමද කමියුනිකේට් කරන්න කියලා බලන්න පුළුවන්. එතකොට අපිට ඐඩෙන්ටිෆයි කරන්න පුළුවන් ඒ ටිෂුස් වල පැටර්න්ස්. එක පේෂන්ට් කෙනෙක්ට ඩ්‍රග් එකක් දුන්නොත් ඒ ටියුමර් එකේ මේක තමයි තියෙන පැටර්න් එක. ඊට පස්සේ තව පේෂන්ට් කෙනෙක් ඉන්නවා නම් ඒ පේෂන්ට් රිස්පොන්ඩ් කරේ නැත්නම් ඒ ඩ්‍රග් එකට මොකද ඒ ටිෂු පැටර්න් එක. එතකොට අපි බලන්නේ ඉමුන් සෙල්ස් වයි ටියුමර් සෙල්ස් වයි කොහොමද කමියුනිකේට් කරන්නේ කියලා. ඉතින් ඒක ස්ටඩි කරාම තමයි මේ බ්‍රේක් ත්‍රූස් අපි ඉතින් හොයාගෙන තියෙන්නේ. මේ ළඟදී මේ නේචර් ජෙනටික්ස් වල පේපර්යක් ආවේ.
හොඳයි, දැන් ඔබේ මේ පර්යේෂණ පත්‍රිකාවේ ප්‍රතිඵල සායනික මට්ටමට ගෙන එන්න පියවර අරගෙනද? මොකද්ද මෙහි ඊළඟ පියවර?
මේ ෆාර්මසිටිකල් බෙනිෆිට්ස් ස්කීම් එකේ තියෙන ගණන්ම ඩ්‍රග්ස් දෙක තමයි ඉමුනෝතෙරපීස් කියන්නේ. මේ ගවර්න්මන්ට් එකට $1 billion per year යනවා ඩ්‍රග් එක දෙන්න. මේක දෙනවා lung, head and neck, bladder, triple negative breast cancer, melanoma වගේ patients වලට දෙනවා මේ ඩ්‍රග් එක. ඒ ඩ්‍රග් එක cost වෙනවා about $400,000 per patient per year. ඒක වැඩ කරන්නේ 30% විතර patients ලගේ. ඩ්‍රග් එක වැඩ කරාම ඒ කියන්නේ patients ලා sometimes cured. ඉතින් අපි බලන්නේ කොහොමද මේ patients ලව identify කරන්නේ. එතකොට අනික් පැත්ත තමයි ඩ්‍රග් එක වැඩ කරන්නේ නැති patients ලගේ මොකක්ද ඒගොල්ලන් තියෙන options ටික කියලා බලන්න ඕනේ. ඉතින් අපි කරේ ඔස්ට්‍රේලියාවේ, යුරෝපයේ, America wala patterns identify kara lung cancer tissues wala ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මේ drug එක වැඩ කරන්නේ මේ pattern එක තියෙන නිසා මේ tissue එකේ. දැන් ඊළඟට තියෙන්නේ මේක තව expand කරන්න, කියන්නේ Asian cohorts වලට, මේ European, US and Australian cohorts 1000ක් 2000ක් ලක්කට වගේ වැඩි කරල බලන්න ඕනේ සිග්නචයක වැඩකරන්නවා කියලා. තැනින් වැඩ කරන්නවා නම් අපිට පුළුවන් මේ කම්පැනියන් ඩයග්නොස්ටික් ඇසේ එකක් හදන්න. කියන්නේ කම්පැනියන් ඩයග්නොස්ටික් ඇසේ එකක් කියන්නේ පේෂන්ට් ආවහම ඒ ටෙස්ට් එක කරනවා. ටෙස්ට් එකේ පොසිටිව් නම් ඒ ඩ්‍රග් එක හම් වෙනවා. ඉතින් ඒ ඇසේ එක හදන්න තමයි අපි මේ බයෝමාක් එක හදන්නේ දැන්. ඉතින් සෑහෙන වැඩ ගොඩක් තියෙනවා ඉස්සරහට කරන්න. මේක තමයි ෆස්ට් ස්ටෙප් එක.
පිළිකා සම්බන්ධ මේ වෛද්‍ය පර්යේෂණ පැවැත්වෙන මේ බටහිර තව බොහෝ ප්‍රමුඛ රටවල් තිබෙනවා. ඒත් ඔබ ඔබේ පර්යේෂණ වෘත්තිය සඳහා ඔස්ට්‍රේලියාව තෝරගන්න විශේෂ හේතුවක් බලපෑවද?
දැන් ලෝකේ සර්විකල් කැන්සර් වැක්සීන් එක හදලා තියෙන්නේ ඔස්ට්‍රේලියාවල. ඊයන් ෆ්‍රේසර් අපේ ප්‍රීවියස් ඩයරෙක්ටර්, අපි ඉන්න මේ කැම්පස් එකේ ඩයරෙක්ටර්, එයා තමයි ලෝකේ ෆස්ට් සර්විකල් කැන්සර් වැක්සීන් එක හැදුවේ. ඉතින් ඒක තමයි මම මෙහෙට ආවේ. ඉතින් මෙයාගෙන් ඉගෙන ගන්න එයා ඉන්ස්ටිටියුට් එක හදලා තිනවා මෙහෙ. ඉතින් ඒකෙන් සර්විකල් කැන්සර් රේට්ස් ග්ලෝබලි වැටිලා තියෙනවා. දැන් අවුරුදු 10 දී 11 දී දැන් දෙනවා මේ ගර්ල්ස් ලටයි බොයිස් ලටයි මේ ගාඩසිල් වැක්සීන් එක. දැට් ප්‍රොටෙක්ට්ස් යූ ෆෝ ලයිෆ් ෆ්‍රොම් සර්විකල් කැන්සර්. ඉතින් මාර බෙනිෆිට් එකක් තියෙනවා. ඉතින් අපි ඉතින් බලන්නේ ඒගොල්ලොන්ගෙන් වගේ ඉගෙනගෙන අපි කොහොමද අනික් කැන්සර් ටයිප්ස් වලට ට්‍රීට්මන්ට්ස් හොයාගන්න කියලා.
හොඳයි, ඔබේ පර්යේෂණ කණ්ඩායමට මේ ශ්‍රී ලංකාවෙන් හෝ වෙනත් රටකින් හෝ සම්බන්ධ වෙන්න කැමැත්තෙන් පසු වෙන කෙනෙකුට ඊට අවස්ථාවක් තියෙනවද?
අපි දැන් ලංකාවෙන් PhD වලට රික්‍රූට් කරනවා ස්ටුඩන්ට්ස් ලව. මගේ ලැබ් එකේ ඉන්න ටික දෙනෙක්. ඉතින් අර ඉන්ටර්නැෂනල් ස්කෝලර්ෂිප්ස් ගන්න පුළුවන් ලංකාවේ ඕනර්ස් හරි මාස්ටර්ස් හරි කරලා තියෙන ස්ටුඩන්ට්ස්ට අපි හැම වෙලාවෙම බලනවා. ඉතින් මේ හොඳ ටැලන්ටඩ් ස්ටුඩන්ට්ස් වගේනලා මේ ට්‍රේන් කරලා ඉතින් ලංකාවේ theoretical knowledge එක තිබ්බට අර application එක අපි දෙන්න පුළුවන් මෙහෙන්. ඒ කියන්නේ දැන් ගොඩක් අපි පාවිච්චි කරන equipment සෑහෙන ගණන් equipment. ඒ කියන්නේ ඔය study එකට පාවිච්චි කරපු එක instrument එකක්, ඒක මේ high end microscope එකක්, ඒක $2-3 million. ඒ වගේ instruments ලෝකේ හැමතැනම නැහැ. ඉතින් අපිට පුළුවන් ලංකාවෙන් මෙහෙට ස්ටුඩන්ට්ස් ලාගේ එන්නලා ට්‍රේන් කරලා, ඒ කියන්නේ කටින් එජ් ටෙක්නොලොජි වල ට්‍රේන් කරලා ඒ ස්කිල් සෙට් එකත් ඒගොල්ලෝ ඉගෙනගෙන ඊට පස්සේ ඒගොල්ලෝ තව දියුණු වෙන්න පුළුවන්. එහෙමම මම ඇෆ්‍රිකාවලින් උත් මේ ස්ටුඩන්ට්ස් ලාගේ එන්නන්න හදනවා. මේ ඇෆ්‍රිකාවලත් ඒ කියන්නේ ගොඩක් ඉක්විප්මන්ට් නැහැ. ඉතින් ඒකත් මට මේ කියන්නේ මාත් එහෙ හිටපු නිසා මට ඒක නිකන් ඔබ්ලිගේෂන් එකක් වගේ. ඒක හොඳයි. ඉතින් ඇෆ්‍රිකාවලින් ඇවිල්ලා තියෙනවා මේ ඩොක්ටර්ස් ලාගේ ලංකාවෙන් උත්ෙනවා. ඉතින් ඒගොල්ලෝ ට්‍රේන් කරලා මේ ඉස්සරහට යවන්න තමයි ඉතින් ට්‍රයි කරන්නේ.
මේ අවසාන ප්‍රශ්නය ඔබේ වෛද්‍ය පර්යේෂණ වලට අදාළ ප්‍රශ්නයක් නොවේ. නමුත් මට මේක අහන්නම ඕනයි කියලා හිතුණා. මේ ඔබ අපේ මේ කතාබහ ආරම්භ කරනකොටම කිව්වා මේ ඔබ ඉපදිලා සතියකින් වගේ ලංකාවෙන් ගිහින් තිබුණා සහ මේ වසර ගණනාවක් විදේශගතව ජීවත් වුණේ, ඉගෙන ගත්තේ එහෙම කියලා. ඉතින් කොහොමද මෙහෙම හොඳින් සිංහල බස කතා කරන්න ඉගෙන ගත්තේ?
මං ලංකා ඉස්කෝලේවත් ගිහිල්ලා නැහැ. ඉතින් මේ අම්මා තාත්තා ගෙදර කතා ගන්න ටික තමයි. ඒකෙන් තමයි අනික ඇෆ්‍රිකාවල එහෙම සිංහල ඉස්කෝල කියලා නැහැ. පන්සල් තිබ්බට හාමුදුරුවත් නැහැනේ. ඉතින් එහෙම අර මේ ඉතින් අර ගෙදර කතා කරන සිංහල ටිකින් තමයි ඉගෙන ගත්තේ. මේ ඉතින් ලියන්න අපි පොඩ්ඩක් ගෙදර කරා කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ජෙනරලි මේ නැත්තම් ෆෝමලි මං ලංකා ඉස්කෝල ගිහිල්ලා නැහැ.
හදයි තාමත්ම වටිනා පණිවිඩයක් ඔබ ලබා දුන්නේ. විධිමත් අධ්‍යාපනයකින් නොවුනත් සිංහල බස මෙතරම් අනගි ලෙස හැසිරවීමට හැකිවීම පිළිබඳ අපි තාමත් මිහලින් අගය කරන්නට ඕන. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය අරුත කුලසිංහ මහතාට SBS සිංහල සේවය සමගින් එකතු වීම පිළිබඳව. ඔබ ඉදිරි වෛද්‍ය පර්යේෂණ කටයුතු සාර්ථක වේවායි කියා අපි ප්‍රාර්ථනා කරනවා.
SBS සිංහල සේවේ විශේෂාංග දැන් Facebook තුලනද. පෙරසින්න SBS සිංහල Facebook පිටුවට. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.